ජමිතා ප්‍රඥාව හිස ගිනිගත් අයකු හිසේ ගින්න නිවා ගැනීමට පෙර හෝ වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා ලෙස දේශනා කර ඇත. නිවන්නත් දේශනා කිරීමට හේතුව පැහැදිලි කර දෙන්න කියලායි මේ පෙන්වන්නේ. දැන් මේකේ තියෙන ගැඹුරු බව පෙන්වන්නේ. මේ ධර්මාවෝදයේ තියෙන වටිනාකමත් ලැබිලා තියෙන කාල සීමා වීති මෙන්නා වූ සීමා සහිත බවත් මේ සීමා සහිත මොහොත කොයි මොහොතක ගෙවිලාද කියලා දන්නේ නැහැ. මෙහෙම මොහොතක මොහොතක් හරි ප්‍රමාද වෙනවනම් ඒ ප්‍රමාදී තමන්ට කොයිතරම් පාඩු සහගතද මෙන්න මේක පිළිබඳ තේරුම් ගන්න බැරි නිසා දැනුවත් කිරීමක් තමයි මේ දේශනාවෙන් කරන්නේ. හිත ගිනිගත් කෙනෙක් ලෝකයේ කරන් තියෙන එකම දේ හිතේ ගින්දර නිවා ගන්න එක තමයි ලෝක සම්මතිය කියන දේ එකම වචනේ. ඊටත් වඩා බැරෑරුම් බව පෙන්වන්න තමයි බුදුරණන් හදේ දේශනා කළේ. මෙබඳු වන්නා වූ තැනකදී ඒ හිත නිවන්නේ වෙන්නේ වෙහෙසත් අතරින් නැතුව චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න උත්සාහ කරපළ ඒ තමයි වටිනවා කියලා කියන්න හේතුව අන්නේ ඒකයි. අප්‍රමාදී වටිනාකම පෙන්වන්න කරපු දේශනා. ඉන් තේරුම් අරගන්න ඕනේ මෙහෙම දේශනාවක් කියනකොටම ඒකෙන් කිව්වේ එහෙනම් කොයිතරම් මේ අප්‍රමාදී වීමේ වැදගත්කම බුදුරන් වහන්සේ පෙන්වා තියෙනවා. දැන් ආහාරයේ පිළිබඳවත් ওই විදිහේ කතාව පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ ওই තරම් දුක් විඳින කියන එක නෙමෙයි පෙන්වන්නේ. කෑදරකමට රහ බලවල කණ්ඩනා යන්න එපා. ඒ පැත්තට ගියොත් වැඩින්නේ ලෝකෙ පැත්ත. ඒ පැත්තට වැඩින්නේ කාලිය මොහොතක්ව ගත කරන්න එපා. ඊට වඩා අප්‍රමාදෝ ආර්ය මාර්ගයට නැඹුරු කරලා වඩිගින්න නිවා ගන්න ආහාර ගන්න පුරුදු වියල්ල. රහබුන පස්සේ යන්නේ නැතුව. ඒක ආර්ය මාර්ගයේ පූර්ණ වෙන්න හේතු වෙනවා. ඒ මග වැඩනොත් යම් කෙනෙකුට රසයේද ගෝචර වෙන්නේ නැති මට්ටමට මානසිකත්වයේ හැඩගැහෙන මේ ධර්මාභෝධයේ මූලික ධර්මාභෝධි ලැබුව කෙනෙක් නැවත මිනිස් කායකෙට එන්නේ නැහැ. අනාගාමි ඵලයටපත් වෙනවා කියලා වෙන්නේ නැහැ. ඒකනේ හේතු වෙන මාර්ගයක් ඒ. හැබැයි මූලික ධර්මාභෝධයේ තියෙන කෙනෙක් ඒක කළොත් තමයි එහෙම වෙන්නේ. අනික් කෙනෙකුට ඒක කරොත් ගන්න බෑ. ඒ අදහස ඉන්නේත් නැහැ. ප්‍රතිවේක්ෂාගිතෝ ආහාර පරිභෝග කරන ක්‍රමී. කබලින් කාර ආහාරයෙන් නිදහස් වෙන එක කියලා කිව්වේ ඔකට. කබලින් කාර ආහාරයෙන් නිදහස් වීමර බුදුරන් වහන්සේ උපමාවක් දේශනා කළා. කබලින් කාර ආහාරයේ තෘෂ්ණා නිදානයි. තෘෂ්ණා ප්‍රභවයි. ඒ වගේම තෘෂ්ණා ಜಾති ඔය ආදී වශයෙන් විග්‍රහ කරනවා. එතකොට තෘෂ්ණාව මුල් කරගෙන තමයි කබලින්කාර ආහාරය කියන එක ගොඩ නැගින්නේ. දැන් ඕක තමයි කනබුන ආහාර කබලින්කාර ආහාර කියලා අද වෙනකොට විග්‍රහ කරන්නේ. කනබුන හෝ වේවා ඉන්ජෙක්ෂන් කරලා ඉතින් ඇඟට දෙන සීලයින් වේවා මොනවෙන් දුන්නා හරි කබලින්කාර ආහාරය ගුණ වෙන ක්‍රමයක් තියෙනවා. තමන්ගේ ලබා ගන්න ආහාරය ලබාගත්තේ රහ බලන්න හෝ එසේ නැත්නම් හොඳ ආසාවල බලපුරවාගෙන කාලයක් නම් අයිකින් සතුටු වෙන්න ඕ. එහෙම නැත්නම් කාම සම්භෝගයන් සඳහා මේ කය හොඳට නිරෝගී කරලා හැඩ කරගෙන ලස්සන කරගෙන ඒ සඳහා පරිහරණය කරන්න ඕ. ඒ જાතිය පඩු පරමාර්ථය සඳහා නම් කෑම ගන්න. මෙන්න මේවා කබලින් කාර ආහාර. ඒ පඩු පරමාර්ථයෙන් කරන්නා වූ යම්කිසි කෑමක් ඇද්ද කන බොන දෙයක් ඇද්ද ශාරීරික පෝෂණය කිරීමක් ඇද්ද මෙන්න මේ වරගෙනවා කබලින් කාර ආහාර. ඉතින් අන්නේව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගැළපෙන්නේ නැහැ ඒවා කරන තාක්කල් මේ පුදුලට මේ සසරෙන් මිදෙන්න අමාරුයි. දුගතියෙන් කාම ලෝකයෙන් මිදෙන්න බෑ. කාම ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමට හැකියාවක් නැති වෙනවා. මෙන්න මේකට ප්‍රයෝග සම්පත්තියක් තියෙනවා. මේ ආහාරී තිබෙන්නා වූ කබලින්කාර ආහාර කොටස දුරු කරන්න. කබලින්කාර ආහාර කොටස දුරු කරපුවාම සහතකන බලාපොරොත්තු නැති වෙනවා. එහෙම ආදි නැති වෙන්න. ඒ වගේම මේ ශාරීරික පෝෂණය කරගන්න ලස්සන වෙලා ඉන්න හැඩ වැඩ කරගෙන ඉන්න එහෙම තියෙන සියලු බලාපොරොත්තු නැති වෙලා ගිහිල්ලා එහෙනම් මොකටද මං ආහාර ගන්න? මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කර ගැනීම සඳහා යම් සුඛ විහරණයක් ඇද්ද ඒකේ පරමාර්ථය කරේ නැයි මං ආහාර ගන්න කීතේ හිත වැඩෙනවා. එතෙන්ද හිත වැඩිච්ච කෙනාට අපි අද මෙච්චර කාල කාපු ක්‍රමවේදී වෙනස් වෙලා යනවා. අපි බලාපොරොත්තුච්ච රස කොහෙලගේ පැත්ත නැති වෙලා වෙනස් වෙලා යනවා. මානසිකත්වයේ විනාද වෙන පරිවර්තනය වෙනවා. ආර්ය මාර්ගයේ පූර්ණිය කර ගැනීමේ වටිනාකම දකිනවා. ඒ සඳහා මිසක් වෙන කෙනෙකුට කරදර කරන්න මම ලැහැත්තිලා නැහැ. මේ කය පෝෂණය කරගෙන අනිකයන් කනබුන්දීන් පෝෂණය කරගෙන අසාර වන්නා මේ කාම ලෝකයේ වැඩ පිළිවෙලට වහින්න මම බලාපොරොත්තු නැහැ. මොන තරම් නීචයක්ද ඒක? අනුන්ගේ කාලාවීල හැටන් මේ උතුමන්ට දෙන කෑම බීමෙන් පෝෂණය කරගෙන මේවට යෙදෙනවා නම් එහෙම කොයිතරම් අපරාධයක්ද කියලා දකින්න පටන් ගන්නවා. එහෙම දකින්නකොට කාමයන්ගෙන් අදහතුනි කාම ක්‍රියාවෙන් කාම සංකල්පනාංගෙන් වෙන් වෙලා ගියාම කාම රාග පටික කියන මේ නේන කාම රාග ව්‍යාපාද දෙක සංයෝජන දෙක විදිලා යනවා. අන්නේ විදගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තැනත්ත අනාගාමි ඵලයටපත් වෙන නැවත මනුෂ්‍ය ලෝකෙට උපදී වශයෙන් ඉන්නේ මේ අවසාන කයයි කියලා බුදුරණහත්ති දේශනා කරනවා. කබලින් කාර ආහාරයේ පිරිසිත දැනගත්තහම ඇති වෙන ක්‍රමය ඕකයි. ඕකට වෙන්නපු උපමාව තමයි එක්තරා මවිපිය දෙන්නේ මහා කාන්තාරයෙන් එතනින් තමගේ පුංචි දරුවත් එක්කලා යනවා. මාර්ග උපකරණ වශයෙන් අරගෙන ඉන්න පැත්ත විනාශයක් විලා මොනවා හරි මහා කරදරයක් විලා කොහොම හරි මේලා සේම භූමියකට යන්න ආරංචියක් ලැබෙනවා. මෙන්න මේ කාන්තාරයෙන් එහා පැත්තේ හොඳට පෝෂණය දෙන සේම භූමියක් තියෙනවා. ජීවත් වෙන්න ඕනකමක් තියෙනවා නම් දැම්මතියා කොහොම හරි ඉක්මන් කරලා හිටන් තියෙන දෙයක් මොනවා හරි කවන්නේ හොඳ හොය හොය ඉන්න බෑ. අරගෙන කන්න අරගෙන ඵලයයි. හැබැයි මහා භයානක කාන්තාරයෙන් බොහෝම පරිස්සමෙන් සීරුවෙන් ගිහින් තමයි කෙනෙක් ජීවත් වෙලා ඒගොල්ලෝ ඉන්නේ. මේ උපමාවත් දේශනා කරනවා. මෙන්න මෙහෙම අවස්ථාවත් වලදී යනකොට අර ගිනිච්ච ආහාර හොඩු ටික ඔක්කොම කාන්තාරේ අතරමැදදී ඉවරයි. දැන් මොනවා කරන්නද? දැන් ජීවත් වෙන බඩගින්නේ බේරා ගන්න කන්න බොන දෙයක් කාන්තාරේ නැහැ. දැන් ඉන්නේ තුන් දෙනයි. තුයි වෙනහෙන තමගේ පුතයි අම්මයි තාත්තයි. අම්මා තාත්තාට නේ එකම පුතා ඉච්චරයි. දැන් ওই තුන් දෙනා ඉන්නේ. දැන් ඉතින් මේ පුතා දුර්වලයි. හැබැයි පුතේ තියෙන ඉති දිනකොට විවිධාකාරී කියනවා. ඉතින් අපිට දැන් කරන්න දෙයක් නැහැ. පුතා මරලා හිටන් මස් කම කිව්වා කියලා. නමුත් ඒකේ ගලපන්න නම් අමාරුයි ඒක අසාවේ හැටියට. ඔතන පෙනින්නේ මොකද්ද? ඒ දරුවා මෙතනින් දුර්වලම දරුවා. අම්මට දෙන්න දෙයක් නැහැ. තාත්තට දෙන්න දෙයක් නැහැ. කන්තාරි වැද්ද යනකොට හරි දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. දරුවාට කන්න ශක්තියක් නැහැ. දරුවා මැරෙනවා. ආහාර නැති නිසා. දැන් අම්මටයි තාත්තලා එකම ආහාරයක් හම්බ වුණා. මොකද්ද? මල දරුවාගේ මලකුණ. මේක තමයි දැන් කන්න තියෙන්නේ මේ කාන්තාරින් ඉගරෙන්නේ වලිගින. දැන් අම්මයි තාත්තයි දෙන්න අඬාඬා මොකද කරන්නේ? අර දරුවාගේ කටු මාසුයි අමු මාසුයි තියෙනේවා ඔක්කොම කරන්න දෙයක් නැහැ. පොඩි ගහගන්න. පොඩි ගහගෙන මේ වලිගින මැරෙනවට කෑල්ලක් කනවා. අනේ අපේ පුතාගේ මස් නේද මේ? මේ අඬාඬා කනවා. ගිල ගන්නේ බොහොම අමාරුයි. කැමැත්තකින් නෙමෙයි රහ බලන්නද ගිලින්නේ. මෙහෙම කර කර යන්තම් ජීවිතය පණ ගැට ගහගෙන ජීවිතය පණ ගැට ගහගෙන ওই විදියට අර කියන කාන්තාරින් ඉගොඩ වෙනවා. බුදුරණහතේ මෙන්න මේ උපමාව දේශනා කළා වෙන්නේනවා. මහණෙනි දරුවාගේ මස් කාලා අම්මයි තාත්තයි කොහොමද කාන්තාරින් ඉගොඩ වුනේ? ඔය සැදහවක් දෙන ආහාරය ඔන්නෝම හිතවල්ලා. හරියට දරු මස ගහන්න හිතාගත්තා කවලින් කාලා ආහාරේ නිදහස් වෙන්න උරට හැකි වෙනවා. ඔය හැංගීම අරගෙන ඉවෙලා හිටන් දෙන ආහාරයේ මුත්නිද බල්ලා මේ ජීවිතේ ගෙනියන්නේ. එහෙම ගෙනින ගමන් සාහවලන් දන්නේ මේ මම මේ කන්නේ. අසීමිත බලපුරවා ගන්න නෙමෙයි. හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න නෙමෙයි. කාම සම්භෝගයන් සඳහා කය උත්තේජනය කර ගන්න නෙමෙයි. මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කර ගන්න මගේ ජීවිතය වටිනවා. ඒ සඳහා. හැබැයි ආහාරය නැත්නම් මේක මැරෙනවා. පවත්තන්න බෑ. අවබෝධ කරගන්න මම ඉන්න ඕනේ. එකපාරේ හිතුවට එකපාරකින් මේ අවබෝධය ඉන්නේ නැහැ. යලි යලි ආවර්ජනා කරමින් මේ ආර්ය මාර්ගයේ අප්‍රමාදී පූර්ණිය කරන්න කරන්නයි ප්‍රඥාව වැඩෙන්නේ. වැඩිච්ච සරමටයි මේ ඵල අවබෝධය ලැබිලා හිටන් ලෝකේ දුකෙන් නිදහස් වීම ලැබෙන්නේ. මගේ ජීවත් වීම ඔන්නෝයි සඳහා මිස වෙනෙහිකට නෙමෙයි. මේ ආහාරයෙන් ගන්න ඔන්නෝකරයි ප්‍රයෝජනෙ ගන්න. නැත්නම් මේ අනුන්ගෙන් ගන්න ආහාරය මම කවදාවත් අනුන්ට ගැති වෙලා කන්න කැමති නැහැ. ඒ ආහාරය මම ගන්න අනුන්ටත් යහපතක් වේවා කියලා ඔන්නෝයි මගින් දුන්න දේ අවතෙන යාවා කියලා ඔන්නෝම හැඟීමෙන් ගන්න පටන් ගත්තාම ඔබට රසත් විඳින්න පුළුවන් කියලා අහනවා. රසට හදලා දෙන එක හරි. ඒක විපාක කයට ඕනේදී ඒ වුණාට ඒක ගිජු වෙන්න පුළුවන්ද කියලා අහන. ඔන්නේ ගිජුකම නැති වෙලා ගියා නම් පංච කාමයේදී වෙන්නා වූ රාග නිසිත හේතුකාරකේ දුර වෙලා යනවා. ධර්ම ආභෝධය යථාර්ථයේ මුනි සෝවාන් පල්ලි තිබුණා නම් අනාගාමි ඵලයට වරාහිතියේදීපත් වෙනවා. අන්න ඒකයි මාධ්‍යය. ඉතින් ඒ නිසා පින්නවා ඔය ක්‍රමයේ සකස් කරන්නේ ආහාරය ගණීවට කියනවා. කබලින්කාර ආහාරයෙන් වෙන් වෙලා ආහාර ගන්නවා. ඉතින් ඔක ක්‍රමී දැනගන්න ඕනේ. ඔක තමයි බුදුරන් වහන්සේ වෙන්නපු ක්‍රමවේදය. ඉතින් ඒ කතාව වෙන්නේ මේ යම් කිසි කෙනෙක් හිතේ ගින්දර නිවා ගන්නීමටත් වැඩි වටිනා දෙයක් තියෙනවා කියලා වෙන්නේ තොන්නෝ කියන්නේ නැහැ. ওই දින ගැඹුරු බව පෙන්වන්නට. මාර්ගය වටහා ගැනීමේදී මේ කාලීති වෙන්නා වූ අති දුර්ලභ බව. මේ කාලී ක්ෂණයක් හා සමාන ලැබුණු මහ වාසනාවක් බව තේරුම් ගන්න කාරණා නොඑක ආකාරයෙන් පෙන්වුවා. අති දුර්ලභ ලෝකේ උද්දෝත්පාදයක් ලැබෙන්නේ සමහල්ලාට මහා කල්පවල උපදින මේ ලෝකේ ලෝක විනාශය නැවත හටගත්තහම කල්ප බොහෝ කාලයක් යනකම් බුද්ධ ශූන්‍යයි. බුදුවරයන් වහන්සේ නමක් ඒ කල්පේ පහළ වෙන නිකම්ම කිවිද යනවා. මිනිසුත් අන්ධකාරයේ ඉන්නා වාගේ අවිද්‍යාවෙන් වැහිලාම කාලය ගත කරලා අපාගතේලා ගිහිල්ලා එහෙම නැත්නම් ওই අන්තිම ලෝක විනාශ වෙන කාලෙ වෙනකොට අල්ප මාත්‍රිය ඉතුරු වෙන්නේ අනික අය වීලා වැඩි ගම් කටුළු වැරදි දේවල් කරලා විනෙන් දුගතියෝ.
අපායේ තිරිසන් වෙලා, ප්‍රේත වෙලා, අසුර වෙලා, එහෙම නැත්නම් ගිනි අපායක ඉපදිලා ලෝකේ විනාශ වෙන කාලේ වෙනකොට අප්‍රමාණ හිටපු සත්‍යයේ ඉන්නේ දුගතිය. ඊට පස්සේ කිසිම පිළිසල්ලක් දෙන්නේ ඇත්තක් කියා දෙන්නේ කෙනෙක් නැහැ. මෙන්න මෙවන් පාප කර්ම කරපුවාමයි මේවා උපදින්නේ. මේ පාප කර්ම වල ස්වභාවය මේකයි. මේවා කියා දෙන්නේ කෙනෙක් නැහැ. එහෙම අහන්න බණක් අහන්න නැති කාලයක ඉන කාලික අති කලාතුරකින් තමයි බුද්ධ ශූන්‍ය කල්ප හතරේ බුදුවරේ ලෝකේ පහළ වෙන කල්පය පහළ වෙන්නේ. එහෙනම් බුදුවරේ පහළ වෙච්ච කාලයක් ඉන්නේ කල්පේ කොච්චර වටිනවද? ඒ වගේම කල්පේ හැමතැනම බුදුවරු නැහැ. ඔය කල්පේදී යම් කිසි එක්තරා කාල සීමාවක් තුළ පොඩි කාලයක තමයි ඔන්නේ බුදුන් වහන්සේ පහළ වෙලා හිටන් ධර්ම පහළ වෙන්නේ. ඒ පහළ වුණාට පස්සේ එහෙම පැත්තකේ වනහන පැත්තකේ ඉඳ ලැබෙන්නත් ඕනේ. ඒ වගේ හිටියටත් වැඩි උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන්නත් ඕනේ. ඒ ලැබුණත් වැඩි ලැබිච්ච එකට අනුකූලව මා පිළිපැදිය යුතු කියලා අදහසක් ඉනවා නම් තවත් කොච්චර දුර්ලභද? මෙන්න මෙහෙම උතුම් අවස්ථාවක් ලැබුණාට පස්සේ තවත් ප්‍රමාදයෙන් නැතුව ඉක්මන් කරපල්ලා ඔන්නෝම අමාරු දෙයක් මේ අවස්ථාව කියලා පෙන්ලා දුන්නා. ඔය අවස්ථාව නැති කිසිම කෙනෙකුට මේ සසර දුකේ නිදහස් වෙන්න බෑ. අනන්ත අපා දුකේ නිදහස් වෙන්න බෑ. අපායේ එක දවසක විඳින දුක දැක්කොත් එහෙම මතක් වුණොත් සිහි වුණොත් කල්පයක් කියන කාලයක් නැත්නම් මුළු ජීවිත කාලය තුර සියලු සැප සම්පතින් ආදී බුද්ධිලේ සුඛ විහරණයක් වින්දානම් ඒක අර දුකෙන් අල්ප මාත්‍රයයි. ඒ දුක ඊට අනන්තයි. මෙවන් වරන්ත දුකක් විඳින තියෙන සප්පේ විඳිනවා නම් දැන් සැපක් කියලා. පැත්තක් අසුචි ගාරක් පැත්තක් සුවඳ විලවුන් ගාර හිටන් දුන්න ලීයක් සන්තෝෂයෙන් උසගෙන යනවා වගේ වැඩක්. ඒ අනෙක් අනන්ත මෙතනින් එහා පැත්ත බලනට අනන්ත දුක් දෙනා වූ නිරේට හේතුකාරකයා වෙලා පංචකාම ගුලි සම්පත් ගුලිය කියන එකක් උත්සාහගෙන සන්තෝෂේ වී යනවනම් අවුරුදු 25 30 ගියම හක් ගාලා වැල්ලා ගියා ගිහින් බලන රතන ගිහින් ඉපදිලා ආයි සැරයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් අනන්ත දුකක විඳිනවා කියන්න හිතන්න පුළුවන් දුකක් නෙමෙයි. ආස්වාද මට්ටම මොකද විඳින දුක කොයි තරම්? අන්නේ එහෙම එක මේ සත්‍යය වෙන්නේ. සත්‍යය මේ අද අපිට ඒක වැහිලා තියෙන නිසා පේන්නේ අපි හැමදාම මේ සන්තෝෂෙන් මෙහෙම ඉන්නවා, සැප විඳ විඳ ඉන්නවා. එහෙම එකක් නේද මේ ලෝකේ කියලා හිතෙන්නේ අර අපාය වැහිච්ච නිසා. ඒ අපාය වැහෙන්නමයි කාරණා පෙන්වන්නේ. කොහෙන් හරි පඬිතෙක් හැදිලා ගත්තොත් පඬිතයා වන කියන්නේ ඕවා බොරු කතා සාහිත්‍යය. පඬිතේ වේදී වනට දෙන්නේ ඕවා. මොකද පඬිතයාත් ඉස්සර පටන් ගත්තේ අපාය වයි ගිහම තමයි. ඊට පස්සේ කවුරු කවුරු වල කීයේ කී හැරි දෙන්න පටන් ගත්තල පස්සේ මුලි ගහගෙන ඉවරලා හිටන් ඊට පස්සේ ලෝකේ කුණාට වස්ති. ඔය පංචකාම සම්පත් හොරෙන් විද විද එරින් ආස්වාද ගන්නකොට එයාට හිතෙනවා ඕවා බොරු තමයි. අර වාසිය දිගලා අර කියන අර ඉතලා කිව්ව විභව තණ්හාවට වැටෙනවා. වැටෙනනම් අනික අය තමාරිය දාන ඔයම බොරු කතා වෙලක් නෑ. ඕවා හිතන්න එපා. කාලා විලා හිටහල්ලා. ඔය පවක් වැඩි එකක් කරන්ට හිටහල්ලා. තර කාමීත් නම් ඉදිරියට තා කොහෙන් හරි හදාගෙන ඔය මොනව හරි ටිකක් කීකී කාලි ගත කරලා මැරිලා යන නව කරපු අපරාධින් අර දුකේ ගිහිලා බුදුන කල්පය අවසානයේ නිකන්වත් ඉයක් හම් වෙන්නේ නෑ. බුදුරණෝ අති දේශනා කරනවා යමෙක් දුගතියක ඉපදිලා. ඊ අත්බැවද්ද එකක් ගෙවා හැරියොත් එහෙම ඊට පස්සේ ඒ බුද්ධිලාට කවදාවත් ආශ්‍රයයක් විනාක් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන්නේ දුර්වලයා කාලා විනාශ කරලා ලොකු එකා ජීවත් වෙනවා. පානඝාත කරලා හිංසා කරලාමයි ජීවත් වෙන්නේ. ඒ ස්වභාවයම මේ ලෝකේ හැදිලා තියෙනවා. ඒ නිසා කවදාවත් විනාක් දහමක් කරගෙන ගොඩේ ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි ওই දුගතියට ගියාම හම්බෙන්නේ. එතනින් පස්සේ විනාශයි. කල්පේ දිනදා කාලේ උඩ ගොඩේ ඉන්න දෙයක් නැති නිසා තමයි කන කැද්දෑවි වීසු දිරකින් අහස බලනවා වගේ ඊටත් අමාරු එකක් නැවතත් ඕන මනුස්සත්වයක් ආපහු ලබා ගන්න එක කියලා කිව්වෝ හේතුව උනේ. අනන්ත සංසාරයේ මෙන්න මේ කියන தත්ත්වයේ උන സമയ අපි ඇවිදිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් ලැබ බුදුවරයන් වහන්සේ නමක් මුණ ගැහිලා ඒ ධර්මයේ අහන්න ලැබිලා ඒ ධර්මයේ අහලා අවබෝධ කරගෙන ඒ මග පිළිවෙතටපත් වෙලා හිටන් කවදා හරි සතර පාදිකේ නිදහස වෙන වග පාදාගත නැති තාක්කල් අනන්ත අප්‍රමාණ සංසාරී කල්ප කෝටි ප්‍රකෝටි ගණක් අපි ගෙවලා තියෙනවා. ඔන්න ඔය කියන අනාසත්වයේ තුල හැපෙන් හිටපු කාලයක් කොහෙද සත්වය? අනන්ත අප්‍රමාණ දුගති දුක් විඳලා විඳලා මිනිස්සෙක් කියලා උපන්නාම අර මනස වැහිනවා. අනේ පව්වල දුක් නේද මම මෙච්චර කල් විඳින්නේ මෙච්චර අමාරු වෙන්නේ කියන මනස වැහිලා පේන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? සුන්දර ලෝකයක් ආරම්භයේ පටන් ගත්තා වගේ ආයි පංචකාමීට වැහිලා ආයි කල්ප ගානකින් ඉවර කරන්න බැරි කුණු කන්දල් පාප ගොඩක් ගොඩ ගහගෙන මැරිලා යනවා. ඕක තමයි සසර ගමනේ හැටි. මේ සසර ගමනේ හැන් සැනසිල්ලක් හොයන්න දෙයක් ඔතනකවත් නැහැ. ධර්මානුකූල ඔන්න ඔයදී දකින්න ඕනේ. එහෙනම් බුදුන් වහන්සේ පහළ වීමේ වටිනාකම අන්විතරයි දකින්නේ. කවදා හරි ඔහොම දැකගෙන ගිහිල්ලා මේ මාර්ගය අනුගමනය කරන කෙනෙකුට කවදා හරි ওই දිවසක් පහළ වෙලා ওই දැන් දකින්න වුණොත් ඇඟ හිරිවැටලා යනවා මේ වගේ දියකින් දදා අපි බේරුණේ. කවුරු නිසාද වෙන්නේ මේ ලෞතර බුදු පියාණන් වහන්සේ නැමැති උත්තමයන් වහන්සේ රෝගේ පහළ වෙච්ච නිසා ඒ ශ්‍රී සද්ධර්ම රත්නේ දයනුකම්පාවෙන් දේශනා කරපු නිසා උත්තම වූ සංඝ රත්නේ ධර්මයේ ගිනාපු නිසා මටත් ඒ ධර්මයේ අහට ඒ මගේ පිවිතෙන් හේතු වාසනා ලැබිලා ඒ දිය කරගත්ත නිසා මම ආද මෙතනින් වේරුණා වටිනාකම මට ලැබුණේ කොච්චර ත්‍රිවිධ රත්නේ තරම් වටිනාකමක් ත්‍රිවිධ රත්නේ තරම් මට යහපතක් ලැබුණු අනන්ත සංසාරයේ මේ දක්වා තවත් එකක් නැහැ නිකිලා අවිච්ඡා ප්‍රසාදී හටගන්න උතනි බුදුන් කෙරෙහි නොකැදෙන ප්‍රසාදී උතනේ නැගිනවා ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාව කෙරෙහි ඒ වාගේම මේ පරිත්ත සමුපාදයේ කෙරෙහි මේ අවබෝධය ලැබනවා ඒ ක්‍රමයට ඉතින් ඒක තමයි කියන්නේ බුද්ධ ආදී අටගන්න සැක දුරු වෙලා මාර්ගය වැල්ලා අතර සද්දාය පිහිල්ලා එනවා කියලා මේ ධර්මයේ අහනකොට තේරෙනකොට කවදා හරි චතුරාර්ය සත්‍ය අවබෝධයේදී ඔය කියන ගුණේ පහළ වෙනවා ඉතින් ඔබ තේරුම් අරගන්න ඕන ඉතින් ඒ තරම් ගැඹුරු වටිනාකමක් තියෙන නිසායි අද දුර්ලභ නිසායි කියන්නේ ශරීරය ඉක්මවන්නේ පාපිය ඔබට ජන සම්පත්තිය කිව්වෙත් ඒකයි